වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කෝකිලා ගුණවදන මෙතනිය ඇබ්සන්ට් සංජීව ඉදිරිමාන මෙතුමා
අනහස කුටුම කුටුමාරු වෙනවනේ දවසක
රාජ්‍ය වැවිලි ප්‍රතිසංස්කරණ එමෙතුමා
ගරු කතානායකතුමනි යන්න එක හෙක්ටයාර් 10,057.7 මෙම ඉඩමල වගා කර ඇති භෝග වර්ග තේ රබර් පොල් කරාමනැටි එනසාල් වාණිජමය දැව 3 ඉඩම්මක් කර 23 රූඩ් 1 පර්ටස් 13.13 සමාන් පර්ටස් 1.35 දීලා තියෙනවා කෙටිකාලීන භෝග සඳහා බදුකරු සුමිකෝ ලංකා හෝටල් පුද්ගලි සමාගම වතුආය කොටගඟ රාජ්‍ය වතුආය ප්‍රමාණය අක්කර 20 රූඩ් 1 පර්ටස් 31.35 බදු දුන් දිනේ 2023.77 වසර 5 කාලයකට ව්‍යාපෘති එළවලු පළතුරු වගා කිරීමේ ව්‍යාපෘතිය දෙවැනි බදුකරු සියෝකුමාර් මහතා හෙයාපාක් රාජ්‍ය වතුආය අක්කර 3 2023.77 වසර 3ක් සඳහා 2023.77 සිට 2026.76 දක්වා තෘණ වගා කිරීමේ ව්‍යාපෘතියක් එම ඉඩම පිහිට ඇති ප්‍රදේශ කොට්ටගඟ රාජ්‍යවතුආය රංගල හෙයාපාක් රාජ්‍යවතුආය හුන්නස්ගිරිය එම ඉඩම බදුදීමෙන් උපයාගත් ආදායම මුළු ආදායම රුපියල් 7,04,000යි එය වෙන වෙන වශයෙන් අවශ්‍ය නම් තියෙනවා ගරු කතානායකතුමනි
ජගත් කුමාර සුමිත්‍රා ඇතිමෙත්තුමා
මම ප්‍රශ්න අහනවා ගරු
කතානායකතුමා ග්‍රාමතුමා රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන මැතිතුමා
දරු කතානායකතුමනි ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුර 2022-12-1 දිනට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය සේවයේ සංඛ්‍යාව එක් එක් අමාත්‍යංශ වශයෙන් තමයි අහලා තියෙන්නේ. කරු මන්තුමා මේකේ තියෙනවා අමාත්‍යංශ දෙපාර්තමේන්තු ලොකු ලයිස්තුවක්. ඒකේ එකතුව මම කියන්නම්. 11,091,653 තියෙනවා සමස්ත එකතුව ඒ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වලට අයිති. දෙවෙනි ප්‍රශ්නට පිළිතුර රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීම ඔවුන් සේවයේදී සිටින අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා ආයතන විසින් සිදු කරන ලබන බැවින් 2019-12-31 යන නිශ්චිත දින දක්වා විශ්‍රාම ගැන්වූ සංඛ්‍යාව නිශ්චිතව දැක්වීමට ඒ දෙපාර්තමේන්තු මට්ටමින් තොරතුරු කැඳවා ඇත. මේක ඒ අමාත්‍යංශවල දෙපාර්තමේන්තුවෙන් තොරතුරු කැඳවලා තියෙනවා. ඒ තොරතුරු කැඳවලා තියෙන තොරතුරු ලැබුණු පසු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ 2019-1 සිට 2019-12-31 දක්වා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තොරතුරු ටික ලැබිලා තියෙනවා සිවිල් අංශයේ 17,693කුත් හමුදාවේ 10,865කුත් එකතුව විදිහට 28,558. ප්‍රශ්න 3ට පිළිතුර වෙන්නේ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීම ඔවුන්ගේ සේවයේදී සිටින අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා ආයතන විසින් සිදු කරන බව ඊට අදාළ තොරතුරුද එම ආයතන වෙතින් ලබා ගැනීම සිදු කළ යුතුය. කෙසේ වුවද 2020-21-22 වර්ෂයේවල තුල විශ්‍රාම ගැනීම පසු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත අයදුම් ලැබී විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කරන ලද විශ්‍රාමිකයන් සංඛ්‍යාව 5 තියෙනවා. ඒ අනුව 2020 මන්ත්‍රීතුමා සිවිල් 21,249යි හමුදාව 10,357යි මුළු එකතුව 2020 අවුරුද්දේ 31,606යි. 2021 සිවිල්වන්සේ දහනමදස් පන්සිය දහතුනයි, හමුදාව නමදස් හයිසිය තිස්පහයි, මුළු එකතුව විසිනමදස් එකසිය හතලිස් අටයි. දෙදස් විසි දෙක අවුරුද්දේ මුළු එකතුව වෙන්නේ විසිදාස් අටසිය අනුවටයි. එතකොට හමුදාව හස්සිය හද්දාස් පන්සිය විස්සකුත්, සිවිල්ලන්සේ දහතුන්දස් තුන්සිය හැත්තා අටකුත්. ප්‍රශ්න අංක හතරට පිළිතුර, එදස් විසිතුනේ දොළහයි තිස්ස එකේ දිනට සිටින මුළු රාජ සේවකයෝ සංඛ්‍යාව එකොළොස් ලස්ස හතලිස් එක්දස් එකසි අසු අටයි. එදස් විසිතුනේ හයයි තිස්වෙනි දිනට එකොළොස් ලස්ස අනු එක්දස් හයිසිය පනස් එකකි. ප්‍රශ්නංක ආයකය එක ඔවු. ප්‍රශ්නංක ආයකය දෙක, දෙදස් විසිතුනේ දොළහයි තිස්ස එක දිනට පුරප්පාඩු දෙලක්ෂ පනස් දෙදස් පන්සිය හැට දෙකයි. එක පළවෙන ඇමුණු මේ තියෙනවා. ආ තුනට පිළිතුර, බිඳ වැටීමක් සිදුවී නොමැත, නමුත් රාජ්‍යසේවේ බඳවා ගැනීම් අකණ්ඩව සමාලෝචනය කරමින් ක්‍රියාත් මාර්ග ගත යුතු එකී, ඒ අනුව කටයුතු කරමින් පවතී. ආ හතර, රාජ්‍යසේවේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා ආප ඇලයිරක් විසි දෙකයි, ඇලයිරක් එකසිය තිස් පහයි, ඇලයිරක් හැටයි පහයි, ඇලයිරක් බිින්දුවයි එකොළහා හා දෙදස් විසි දෙකේ සැත්තැම්බර් දොළොස් වෙන දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය ප්‍රකාරව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව සයපුද්ගල කමිටුවක් පත්කර එම කමිටුව මගින් ලබාගන්නා නිර්දේශ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කරමින් අනතුරුව අත්‍යවශ්‍ය බඳවා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ කියන්නේ රජයේ සේවයට බඳවා ගැනීම ඒ ආයතනවල අත්‍යවශ්‍යම නම් විතරක් ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවට යොමු කරලා ඒ කමිටු නිර්දේශය අනුව රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය මත සේවකයන් බඳවා ගැනීමක් සිදු වෙනවා. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමනි කිව්වා මේ බිඳ වැටීමක් වෙලා නැහැ රාජ්‍ය සේවයේ මේ පෙරපාඩු තිබුණාට කියලා. නමුත් මගේ ආංශික අධීක්ෂණකාරක සභාවේ උත්සවයක් යුතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවට ගිය සතියේ අධිකරණ සේවා කමිෂන් සභාව ආවා. ඊට ඉස්සෙල්ලා රාජ්‍ය සේවා කමිෂන් සභාව ඔසා ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තාව. ඒ එළුවහම අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එක්කම අධිකරණ සේවා කමිෂන් ඇතුළු සමහර විට සෞඛ්‍යාංශයේ, අධ්‍යාපනයේ, පොලිසියේ මේ හැමතැනකම සමෘද්ධියේ විශේෂයෙන් ඔබතුමාලා ඊයේ පෙරේදා ග්‍රාමනිලධාරීන් බඳවගත්ත හොඳයි. නමුත් අනුත් අංශවල, අත්‍යවශ්‍ය අංශවල, විශේෂයෙන් අධිකරණයේ සෞඛ්‍යාංශවල, අධ්‍යාපන අංශවල, පොලිසිය මේ අංශවල සේවකයන්ගේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. සමෘද්ධියේත් විශාල ප්‍රමාණයක් තියෙනවා. වැඩ කරගන්න බෑ. එක නිලධාරියා වසන් හතර පහ බලනවා. එතකොට බිඳ වැටීමක් නැතුව නෙමෙයි මිනිස්සු පට්ට කට්ටක් කරනවා. සහ සමහර ඒවා දැන් අධිකරණ සේවා එකේ ගත්තාම ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාව පහළට බැහැලා අධිකරණයේ නඩු වහන ප්‍රමාණයටත් බලපෑමක් වෙනවා මේ සේවකයන් අඩු ප්‍රමාණය. ඒ නිසා අපි යුක්තිය පසුතැවෙන බලාපොරොත්තුවක් තියෙනවා නම් සාධාරණ ජනතාවට දෙන්න ඕන නම් ඒ පුරප්පාඩු පිරවීම අපේ වගකීම. ඒ නිසා බැරි කාලයක් තිබුණා. මම කියන්නේ දැන් මූලික වශයෙන් මෙවැනි අංශවල පවා බඳවා ගැනීමක් කළ යුතුව තියෙනවා. ගරු ඇමතුමා, මොකක් හරි විශ්වාසදායක වැඩපිළිවෙළක් තියෙනවද ඒ සම්බන්ධව?
ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමාගෙන් සදුන්ලත් කමිටුවක් දාලා ඒ අග්‍රාමාත්‍යතුමායි ලේකම්තුමා සභාපතිත්වයේ දරමින් රජයේ අත්‍යවශ්‍ය සේවාවන් වලට බඳවා ගැනීම වලට නිර්දේශයන් ලබා ගන්න. අපි හැමෝම පිළිගන්න ඕන අවශ්‍ය, එහෙම නැත්නම් සමහර සිටිය යුතු තැන්වල නිලධාරී හිගයක් මෙන්ම සමහර තැන්වල නිලධාරීන්ගේ අතිරික්තයක් තියෙනවා. අපි මේක සමනය කිරීමට තමයි යම් විදියකට විශේෂයෙන්ම අපි සංවර්ධාරී වගේ අය වෙනත් පුරප්පාඩු තියෙන දෙපාර්තමේන්තුවලට ආයතනවලට ඉල්ලලා පුහුණුවක් ලබා දීලා ඒ ශේෂ්ත්‍රය පිළිබඳව නිපුණත්වයක් ලබා දීලා ඒ තැන්වලට අන්තර්ගහණය කරන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් මේකෙදි රාජසේවයව නව බඳවා ගැනීමට වඩා නිලධාරි විදියට ගරු මන්තුමා මටත් මේ නිලධාරීම් හදලා දීලා තියෙන ලයිස්තුව, මේක දීර්ඝ ලයිස්තුවක් සහ දීර්ඝ ලිස්තරයක්. අපේ අග්‍රාමාත්‍යතුමා නිරන්තරයෙන්ම නිලධාරි කැඳවල අපි උපදෙස් දෙනවා කියනවා. නිලධාරීන් අවශ්‍යතාවයන් අඳුනගෙන අතිරිත්තයි නිලධාරි නේනුවෙනින් පුහුණු කරලා එවැනි නිපුණත්වයක් ලබා දීලා ඒ තැන්වලට ස්ථානගත කරන්න කටයුතු කරන්න කියලා. ඉතින් මන්ත්‍රීතුමාගේ යෝජනාවත් අරගෙන ඒ කියන විෂයන් වලටත් අර කියන පුරප්පාඩු පුරවන්න වැඩපිල්ලක් හදන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න.
ගරු කථානායකතුමන මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමා දැන් ග්‍රාම නිලධාරීන් බඳව ගත්තා, ඒ වගේම අනිත් අංශවල පුරප්පාඩු තියෙනවා, ඒක බඳවා ගැනීම අවශ්‍යයි වැඩ කරන්න. ඒ වගේම දැන් ඉල්ලීම් මම දැක්කා ඔය හැම සේසේකම ඉල්ලීම් රාශියක් මේ දිනවල එනවා. ඒ ඉල්ලීම් රාශිය එන්නේ සමහර විට ගමන් වියදම, දැන් රටේ තියෙන වියදමත් එක්ක ගමන් වියදම් අඩුයි. ග්‍රාම නිලධාරීන් ස්ට්‍රයික් කරලා තිබුණා, ඒ වගේම අනිත් පැත්තෙන් සංවර්ධන නිලධාරීන්, තවත් විවිධ නිලධාරීන්, ඒ වගේම දැන් සමෘද්ධි වුණත් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා ඒගොල්ලෝ ස්ට්‍රයික් කරන්න නැතුණාට. ඒ නිසා මේ නිලධාරීන්ගේ දීමනා පහසුකම් ටික වැඩි කරන්න යම් වැඩපිළිවෙලක් තියෙනවද? ස්ට්‍රයික් කරලා රට අරාජික වෙන තැනට යනකම් බලන් ඉන්නවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා වතුණාගෙන් ඉල්ලනවා, දරු අගමැතිතුමාගෙනුත් ඉල්ලනවා මේ සම්බන්ධව මැදිහත් වෙන්න. බොහෝ අය ඉවසීමෙන් හිටියා රාජ්‍ය සේවක සෑහෙන ප්‍රමාණයක්. නමුත් ඒ අයට ඇත්තට ප්‍රශ්න තියෙනවා එදිනෙදා රාජකාරී කිරීමේදී. ඒ නිසා මේ මූලික දීමනා සහ පහසුකම් අනික එකකට එකක් වෙනස්ව වැඩ කරනවා. නමුත් සියලු දෙනා සේසේ වැඩ කරනකොට එක හා සමානවත් වගකීම් දානවා. එතකොට එක්කෙනෙකුට 2000 2500 වැඩි කරනකොට අනිත් සමෘද්ධි වෙන්න පුළුවන් වෙනත් අංශයකට. ඒකේ වෙනස්කම් ඇති වුණාම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාට ගමන් වියදම නම් සමෘද්ධි නිලධාරීන්ට, ගාම නිලධාරීන්ට, අනිත් ඩීඕලට මේ අයට ඔක්කොටම දෙන්න වෙනවා. ඉතින් එවැනි දේවල් සහ තව දීමනා ගන්නවක් තියෙනවා. එක මට්ටමකට තීන්දුවක් අරගෙන වැඩපිළිවෙලක් හදන්න කියලා මම ඉල්ලනවා. ඒ සඳහා ඔබතුමාලා දැන්ට ක්‍රියාමාර්ගයක් ගෙන තියෙනවද කියලා දැනගන්න කැමතියි.
අර කථානායකතුමනි, විශේෂයෙන්ම මන්තුමා දිගින් දිගටම ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව මතක් කරා. එතුමා කියන්නේ මේ වැඩේ හොඳයි කියලා. මම අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත්, ආණ්ඩු පක්ෂ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. විපක්ෂයට මෙන්ම ලංකාවේ තියෙන කුඩාම පරිපාලන ඒකකයේ ග්‍රාම නිලධාරී ඒ වසම 14022ක් තියෙනවා. පුරප්පාඩු 2000කට වඩා 2021 වෙද්දි තිබුණා. සමහර ග්‍රාම නිලධාරීව වසන් දෙක තුන ආවරණය කළා. එනිසා ඒ බඳවා ගැනීමට ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, කැබිනට් මණ්ඩලයත් අවස්ථාව ලබා දීම ප්‍රතිපාදනයෙන් කිරීම පිළිබඳව ස්තුතියක් කරන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ගරු කථානායකතුමනි, සමහර දැන් මෙතුමා චෝදනා කරන විදිහට සමහර විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන්ගේ ඒ වගේම අනිත් අයගේ දීමනාවන් පිළිබඳව ඒ රාජකාරිමේ තත්ත්වයන් තුළදී අවබෝධ කරගෙන තියෙනවා. ඒවා ක්‍රියාවට නංවන්න ගරු අගමැතිතුමා කමිටුවක් දාලා අපිට උපදෙස් දීලා ක්‍රියාත්මක වෙමිනුත් තියෙනවා. ඒ යෝජනා ඉෂ්ට වෙලා ක්‍රියාත්මක වෙන්නේ යද්දී සමහර වෘත්තීය සංගම් ඒක තමන් සතු කර ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ග වලට යෙදෙනවා. දැන් උදාහරණයක් මම ඒක මගේ විෂය බාර ග්‍රාම නිලධාරී සංගම් වල මම දන්නවා. ඒ සංගම් වල ප්‍රශ්න විසඳෙමින් යද්දී කරු කථානායකතුමනි, ඒ සංගම් අතරේ මේක අපි කරේ කියලා ගන්න පොඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමක් තියෙනවා. නමුත් ඒක බිම ඒ මට්ටමම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මන්තුමාගේ යෝජනාව ඇත්ත. මේ තියෙන කාලෝචිත තත්ත්වය තුළ භාණ්ඩ මිල ඉහළ යාම, ජීවන වියදම් වැඩි වීම, ඒ කරුණු කාරණා බලපුවම රාජ්‍ය සේවකයට ඒ දීමනාවන් සහ වැටුප් වැඩිවීම් විය යුතුයි. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් පුරප්පාඩු බඳවා ගැනීමටත් අපි අගමැතිතුමාගේ, ලේකම්තුමාගේ සභාපතිනියුත් කමිටුවට දාලා නිර්දේශ අරගෙන අපි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි.
බොහොම මන්ත්‍රීතුමා, මොකද ඔබතුමාගේ ප්‍රශ්නේ?
ගරු කථානායකතුමනි, අපේ අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්නේ පුරප්පාඩු වගේම තමයි නිලධාරීන්ගේ තුලනය කියන කාරණය. ගරු අමාත්‍යතුමත් නියෝජනය කරන පුත්තලන් දිස්ත්‍රික්කයේ සමෘද්ධි ක්ෂේත්‍රයේ මේ වෙනකොට පුරප්පාඩු 38ක් තියෙනවා කළමනාකරුවන්ගේ. ඊයේ දවසේ බැංකු දෙකක් රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. සවුඳ වෙනකොට තවත් 7ක මහජන සේවා කටයුතු ඇනහිටීමේ අවධානමක් තියෙනවා. අල්ලපු දිස්ත්‍රික්කයේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආපෞසරයක් තනතුරු 21ක් වැඩි, 21 දෙනෙකුට වැඩිපුර වැටුප් ගෙවමින් ඉන්නවා. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ 21 දෙනාව නිදහස් කරන්න කියලා කුරුණෑගල දිස්ත්‍රික් අධ්‍යක්ෂකට කිව්වට එතුමිය අහන්නේ වෘත්තීය සමිති නායකයාගේ කතාව. ඒක නිසා මේකේ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරලා එක පැත්තකින් රාජ්‍ය මුදල් නාස්ති වෙනවා, අනිත් පැත්තෙන් කාර්යභාරයක් නැතුව කොටසක් වැටුප් ලබමින් ඉන්නවා. පුත්තලන් දිස්ත්‍රික්කයේ මහජන සේවා සමෘද්ධි බැංකු ආශ්‍රිතව බිඳ වැටීමේ, ඇනහිටීමේ ඉතා විශාල අවධානමක් පවතින නිසා ඔබතුමාගෙනුත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා.
තප්පරයක් ගරු කථානායකතුමනි, මෙතුමා කියන කාරණාව ඇත්ත. දිස්ත්‍රික්කයක් විදිහට පුත්තලේ පුරප්පාඩු තියෙනවා. පළාතක් විදිහට නිලධාරීන් ප්‍රමාණය සෑහීමකට පත් වෙනවා. ඉතින් මේක ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කරන්නවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා කරන්නවත් උනා කාරණාවක් නෙමෙයි.
ඒ විෂයභාර අදාළ දෙපාර්තමේන්තුවලින් ඒ නිලධාරි තුලනයක් කරාන මේ ප්‍රශ්න විසඳනවා ගරු කතානායකතුමනි. එනිසා මේ පිළිබඳව අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව අවබෝධ කරගෙන තුලනයක් කරන්න. උදාහරණයක් විදිහට මුන්දනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පන්සල් 23ක් තියෙනවා. එක බෞද්ධ සමායෝජකයෙක්වත් නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර පන්සල් 10 15 තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ සමායෝජකව 5 දෙනයි. ඉතින් අර 30ක් විතර ඉන්න එකේ එක්කෙනෙක්වත් නැහැ. අරගේ 5 දෙනෙක් ඉන්නවා. ඉතින් මේක ගරු කථානායකතුමනි අපි මෙතන ගෙනල්ලා විවාද කරන්න ඕනේ නැහැ. අදාළ දෙපාර්තමේන්තු ඒ දෙපාර්තමේන්තු දින නිලධාරි තුලනයක් කරා නම් ඒ නිලධාරි ස්ථානගත කරා නම් වාර්ෂික හෝ එහෙම නැත්නම් විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් කරා මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න
පුළුවන්. ජයන්ත සමරේර මැතිතුමා. ජයන්ත සමරේර මැතිතුමා.
මම අහනවා ගරු කථානායකතුමනි.
මුදල් නැමැතිතුමා.
ගරු කථානායකතුමනි. 2023 එක වෙන විට සුරාබත් දෙපාර්තමේන්තු විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව මත්පැන් බලපත්‍ර වර්ග 30කට ආසන ප්‍රමාණයක් තියෙනවා කථානායකතුමනි. ඒ සියල්ලම ගත්තොත් 5516ක් 23 එක වෙනකොට ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මේ වෙනුවට ලබා දී ඇති මත්පැන් බලපත්‍ර කවරේද කියලා අහනවා. මත්පැන් බලපත්‍ර වර්ග 30ක් තියෙනවා. ඒක මම හිතන එකින් එකට කියවන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වුණොත් මට කියන්න පුළුවන්. බලපත්‍ර වර්ග ගැනයි මම කිව්වේ. එම එක් එක් මත්පැන් බලපත්‍ර වර්ගය සඳහා ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව. එකින් එකට තියෙනවා මේ ඒ 30ට වෙන වෙනම සභාගත කරන්න. හරි. බොහොම ස්තුතියි. අර මම කිව්ව ගන්න බෙදිලා යන ආකාරය තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ අයන්න 4 2023 1 සිට 2024 1 දින දක්වා ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද? 2023 1 තිබුණේ 5516යි 2024 1 වෙනකොට 5730ක්. ඒ කියන්නේ මේ අවුරුද්ද තුල 23 අවුරුද්ද තුල 214ක් ලබා දීලා තියෙනවා. ඒ 214න් 147ක්ම සංචාර කර්මාන්ත සඳහා ලබා දුන් රාබී 7 8 හා 11. ඒ අනුව අපි ඉතිරිටේ තමයි FL4 නැත්නම් රාබි 4 වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ අහනවා එම සංඛ්‍යාව මේ වෙනුවට ලබා දී ඇති මුළු බලපත්‍ර සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස මුළු බලපත්‍ර 5730යි. මේ සියලුම දේවල් ලබා දීලා තියෙන අවුරුද්ද තුල සියලුම බලපත්‍ර සංචාරක ආදී සියල්ලටම 214යි. ප්‍රතිශතය 3.7යි. එම ප්‍රතිශතයේ එක් එක් මත්පැන් බලපත්‍ර වර්ගය අනුව වෙන වෙන වශයෙන් කොපමණද කියලා අහලා තිනවා. ඒවා වෙන වෙනම අවශ්‍ය මන්ත්‍රීතුමා. හරි, බොහොම ස්තුතියි. ආයන්න එක මත්පැන් සුලභ වීම නිසා මත්පැන් පරිභෝජනයේ ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව එතුමා කියනවා. ගරු කථානායකතුමනි, ගැටලු ඇත්තේ නීත්‍යානුකූල මත්පැන් සුලභ වීම නොවේ. කිහිප ගුණයක වේගයෙන් පැතිරෙන නීත්‍යානුකූල නොවන මත්පැන් වර්ධනයයි. නීත්‍යානුකූල මත්පැන් හල් නොමැති කිසිදු ප්‍රදේශයක මත්පැන් භාවිතය අඩු නොවීමෙන් එය මනාව පැහැදිලි වේ. අප උදාහරණයට ගත් 2023 වර්ෂය 2022ට වඩා මත්පැන් භාවිතය 19%ක් පහත වැටිලා තියෙනවා. මේ දැන් මත්පැන් හල් වැඩි කියලා කියන 2023 වර්ෂයේ 2022ට වඩා 19%කින් මත්පැන් භාවිතය පහත වැටිලා තියෙනවා. 2023 නිෂ්පාදනය ලීටර් මිලියන 35.1යි. 2022 නිෂ්පාදනය ලීටර් මිලියන 43.3යි. ඒ අනුව 2022ට වඩා 23 ලීටර් මිලියන 8.2ක් අඩු වෙලා තියෙනවා කථානායකතුමනි. මේට හොඳම උදාහරණය වන්නේ 2023 ජනවාරි මාසයට සාපේක්ෂව 2024 ජනවාරි මාසයේ සැර මත්පැන් නිෂ්පාදනය සංසුද්ධ මධ්‍යසාර ලීටර 573,574.13ක් අඩුවෙන් නිෂ්පාදනය වීමයි. එමෙන්ම මුළු මත්පැන් නිෂ්පාදනය සඳහා 80%ක් පමණ දායකත්වයක් දක්වන විශේෂ ආරක්කු නිෂ්පාදනය මේ මාස දෙකේ 38%ක්. අපි ගල් ආරක්කු කියලා කියන සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන වර්ගයේ 38%කින් පහළ වැටලා තියෙනවා ගරු කථානායකතුමනි. තවත් උදාහරණයක් ලෙස මත්පැන් වර්ගවල ජනප්‍රිය වැඩියෙන්ම අලෙවි වන මිලිලීටර් 180 මේ කාලේ බෝතල් කියලා සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන නිෂ්පාදනය 2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේ 114.5කින් පහත වැටී ඇත. මෙම ලීටර 180 බෝතල් වැඩි වශයෙන් භාවිත කරන්නේ පහළ මධ්‍යම පන්ති සහ අඩු ආදායම් ලබන පාරිභෝගිකයන් වේ. ඉන්දිකිරීම් කර්මාන්තයේ කටහ වැටීම රැකියා හිම ඉහළ උද්ධමන නිසා මෙම මිල වැඩිවීම පාරිභෝගිකයන් දරා ගැනීමේ අපහසුයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. මිලිලීටර 180 මත්පැන් බෝතල ප්‍රමාණය නිෂ්පාදනයේ මුල් නිෂ්පාදනයේ අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකි. මෙම නිෂ්පාදන වර්ගයට ඇති ඉල්ලුම අඩුවීම සමස්ත ආදායමට දැඩි ලෙස බලපාන කරුණකි. මේ මත්පැන් පහත ස්ථාවර ප්‍රස්ථාරය මගින් පැහැදිලිව පෙනේ. 2023 වර්ෂයේදී සෑම ප්‍රමාණයක්ම මත්පැන් බෝතල් නිෂ්පාදනයේ 22කට වඩා අඩු වෙලා තියෙනවා. අපි බැලුවොත් මිලිලීටර 750, ඒ කියන්නේ බෝතලේ 2022 මිලියන 57.7යි 2023 මිලියන 39.5යි මිලිලීටර 325 භාගේ බෝතලේ 2022 මිලියන 46.8යි 2023 මිලියන 36.6යි කාලේ බෝතලේ මිලිලීටර 180 2022 මිලියන 105.8යි 2023 90.5යි නීත්‍යානුකූල මත්පැන් අලවිය සඳහා බලපාන ප්‍රධාන හේතුන් ගරු කථානායකතුමනි, එක මිල ප්‍රධානතම හේතුවකි. මිල තමයි ප්‍රධානම හේතුව. එය 2022 ජනවාරියේ සිට 2024 ජනවාරි වෙනකල් බැලුවොත් 108%කින් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විදේශීය එකඟතාවයන් එක්ක අපිට දැන් මේක බොහෝ අය චෝදනා කරනවා ගරු කථානායකතුමනි, මේ මිල වැඩි නිසා මේක ජනතාවට භාවිත කරන්න බෑ කියලා. හැබැයි අපිට අපි අපි ජාත්‍යන්තරව අපි බැඳිලා ඉන්නවා අපේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ. අපේ අනිකුත් බදු එක්ක හැම වෙලාවකම මත්පැන් සහ දුම් මැටි බද්ද අනිකුත් බදු ප්‍රතිශතයන් වලට වඩා ඉහළින් තියන්න අපි බැඳිලා ඉන්නවා ගරු කථානායකතුමනි. ඒකත් එක්ක අපිට මේක අඩු කරන්න හැකියාවක් නැහැ. අනිත් එක මත්පැන් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන දේ තමයි මිලදී ගැනීම රටාව සහ උද්ධමනය. තුන්වෙනි කාරණාව පාරිභෝගික මානසික මට්ටම. ඉතින් මේක මේ මානව ඉතිහාසයේ ඉතාමත් ඈතට යන මත්පැන් භාවිතය ඇබ්බැහිවීමක් නිසා නීත්‍යානුකූල මත්පැන් හල් නොමැති වීමෙන් එයට කිසිසේත් සාර්ථක පිළිතුරක් නොලැබෙන අතර කළ යුත්තේ සමාජය තුළින් සැබෑවටම මේ ඇබ්බැහිවීම වළක්වා ගැනීමයි. එසේ නොමැතිව සාම්ප්‍රදායිකව නීත්‍යානුකූල මත්පැන් බලපත්වලට විරුද්ධ වීම නීති විරෝධී මත්පැන් සුලභ කිරීමේ අනියම් ව්‍යායාමයක් බව අප කල්පනා කළ යුතුයි. දෙක, අනෝ එමගින් මත්පැන් ආශ්‍රිත රෝග ඉහළ යාමක් මේ මත්පැන් හල් වැඩි කිරීම තුළින් ඉහළ යාමක් වෙනවාද කියලා ප්‍රධාන ගැටලුව වී ඇත්තේ නීති විරෝධී මත්පැන් හල් ඉහළ යාමෙන් නීති විරෝධී මත්පැන් ඉහළ යාමෙන් රජයට කිසිදු ආදායමක් නොලැබෙන අතරම ඒවායේ ප්‍රමිතිය පිළිබඳ කිසිදු වගකීමක් නොමැතිකමින් දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලු පමණක් නොව ක්ෂණික ජීවිත හානිද සිදුවේ. උදාහරණයක් අප්‍රේල් 28 වරකාගොඩ හා කරණාගොඩ 3 දෙනෙක්ගේ ජීවිත හානි වුණා. ඇයන්න පැන නොනගි.
ගරු කථානායකතුමනි, ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. තව සවිස්තරාත්මක පිළිතුරක් මගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලබා දුන්නට. ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ලෝකයේම පොදු මනෝවිද්‍යාත්මක සමාජ විද්‍යාත්මක පිළිගැනීම තමයි මත්පැන් සුලභ කිරීම, මත් වතුර ගැනීමට පහසු කිරීම, මත් වතුර භාවිතාව අරක්කු භාවිතාව ඉහළ යනවා කියලා. ඒක පොදු මනෝවිද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ලෝකයේ පොදු පිළිගැනීම. ඔබතුමා සුරාපදු දෙපාර්තමේන්තුව ලියලා දීපු උත්තරේ වෙන්නේ නැති කියවන්නේ නැත්තේ. ගරු කථානායකතුමනි, දැන් අපිට පේනවා ඔබතුමාම කියනවා 2022 23 නිෂ්පාදිත ලීටර් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා. ඔව්, ඇයි ඒ? IMF යෝජනාව අනුව ඔබතුමාලා බදු මුදල අරක්කු සඳහා බද්ද 40%, 44% වැඩි කරන්න කියලා තිබ්බ, 40%ක් වැඩි කළා. මේ බද්ද වැඩි කිරීම නිසා තමයි මේ අඩුවීම උනේ. ඊට පස්සේ ඔබතුමා කියනවා අනිත් පැත්තෙන් අඩු උනේ බද්ද වැඩි කළා. ඊළඟට ඔබතුමා තව පරස්පර කාරණාවක් කියනවා, මේ ලංකාවේ සෞඛ්‍ය වීදම බලපානවා වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ මේ නීත්‍යානුකූල නොවන මත්පැන් වැඩිවීම නිසා කියලා. ඉතින් නීත්‍යානුකූල නොවන මත්පැන් පාලනය සඳහා තමයි සුරාබදු දෙපාර්තමේන්තුව ස්ථාපිත කරලා තියෙන්නේ. මත් වතුර භාවිතය පාලනය කරන්න, පෙරණක අල්ලන්න, පොලිසියත් එක්ක එකතු වෙලා සුරාබතු දෙපාර්තමේන්තුවේ ජොබ් එක තමයි හොරාරක්කු අල්ලන එක, කසිප්පු අල්ලන එක. ඒක සුරාබතු දෙපාර්තමේන්තුව කරනවා නම් මේ වගේ හොරාරක් කසිප්පු අරක් වෙන වෙනත් මත්වතුර පෙරීම් ඒ කර්මාන්තේ වැඩි වෙන්නේ
නැහැ. ප්‍රශ්නේ අහන්න.
ප්‍රශ්නේ අහන්න ඉතින් ඔබ ලොකු පැහැදිලි කිරීමක් කළානේ. ඒකයි ගරු කතානායක තුමනි.
මේක වැදගත් ප්‍රශ්නයක්. කාලය.
වැදගත් ප්‍රශ්නයක් නිසා මම කියන්නේ. ඒ නිසා එක තමයි සුරාබතු දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඕන. කසිප්පු ජාවාරම ලංකාවේ නවත්තන්න පුළුවන් පොලිසියේ සහයෝගයත් අරගෙන ඒක තමුන්නාන්සලගේ වගකීම. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයකට අදාළව. දැන් ගරු කතානායකතුමනි UNDP ආයතනය කියනවා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කියනවා ශ්‍රී ලංකාවේ 2022 අවුරුද්දේ අරක්කු වලින් අර මධ්‍යසාර බද්දෙන් ආණ්ඩුවට ආපු මුදල තමයි රුපියල් බිලියන 165යි. මධ්‍යසාර භාවිතාව නිසා සිදුවන සෞඛ්‍ය සහ ආර්ථිකමය හානිය වැළැක්වීම සඳහා දැරීමට වන පිරිවැය රුපියල් බිලියන 237යි. පාඩුව රුපියල් බිලියන 72යි. මෙන්න රටේ தત્වේ. ඒ වගේම තමයි ගරු මුලාසනරු කතානායකතුමනි අපේ රටේ වසරකට සිදුවනවා මද්‍යසාර භාවිතාව නිසා මරණ 20000. ඒ වගේම තමයි ඔබතුමා කියන UNDP එක කියනවා ඔබතුමා කියන අඩුයි කියලා. නමුත් දැන් ලෝකේ මේ 2023 ලෝකයේ මද්‍ර ඒක පුද්ගල මද්‍රව්‍ය ලී මද්‍යසාර ලීටර් භාවිතයෙන් ලෝකේ 107 වෙනි තැනට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගරු
ඔබතුමා ප්‍රශ්නේ අහන්නකෝ.
කතානායකතුමනි ඔබතුමාලා බද්ද වැඩි කරලා මත් අරක්කු හැම තැනකම ගේ ගාවට අරක්කු ගෙනල් දුන්නාම මේක වළක්වන්න පුළුවන් වෙන්නේ
නැහැ. ඒ
නිසා මේක වළක් මේ අහන්නේ ඒක වළක්වන්න මේ ගෙවල් ගාවට මත් අරක්කු සුරාසල් දාන එක වළක්වන්න පියවර ගන්නවද නැද්ද කියලා මම අහන්නේ.
හරි ඒක අහන්න.
කතානායකතුමනි
කොයි තරම් වටේ ගිහිල්ලාද ඔතෙන්ට ආවේ?
තුමාගේ ප්‍රශ්නය කුමක්ද කියලා තේරෙන්නේ නැහැ. තරම් දිග විස්තරයක් කරලා හැබැයි ඉතා පැහැදිලිව ලෝක තත්ත්වයේ අපේ රටේ තත්ත්වයේ ලොකු වෙනසක් තියෙනවා. ගරු කතානායකතුමනි අපේ රටේ නීත්‍යානුකූල නවනෝන මත්පැන් ගමක් අපි කනගාටුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ. වැටලීම් කරනවා පොලිසියත් අල්ලනවා සුරාබදුවක් අල්ලනවා. හැබැයි ගමක් ගන්න පඳුරක් ගන්න මේවා තියෙනවා. ඉතින් අපි මේවා ප්‍රතිපත්තිමය වශයෙන් අපි කවුරුත් මේකට මේ වෙනස් කළ යුතුයි. නමුත් රජය කිසිවිටකත් මත්පැන් සඳහා මත්පැන් උනන්දු කිරීමේ පියවරක් අපි ගන්නේ නැහැ ගරු කතානායක. මත්පැන් සඳහා බදු ගහන්නේ මම අර කිව්ව ප්‍රධාන කාරණාව මිල අනුව තමයි මත්පැන් භාවිතය තීරණය වෙන්නේ. ඒ සඳහා වූ ප්‍රධානම බාධකය අද මත්පැන් සඳහා සාමාන්‍ය බෝතලයක මිල බැලුවොත් 75% අපි බදු ගන්නවා. ඒක හැම රටකම කරනවා මත්පැන් උනන්දු කිරීමේ අවශ්‍යතාවයක් සමාජයේ නැති නිසා. දැන් අපි මේ දිනවල ගත්ත පියවර බැලුවොත් කතානායකතුමනි රජයට මත්පැන් භාවිතයේ වර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙත් නීති විරෝධී මත්පැන් අවම කරමින් රාජ්‍ය ආදායම අහිමිවීම වැළැක්වීමේ අභියෝගයක් අපිට තියෙනවා. අපි ගත්ත පියවර බැලුවොත් දැන් මම කිව්වා අපි සාමාන්‍ය මත්පැන් බෝතලයක මිලෙන් 75% බදු. ඒක රාජ්‍ය ආදායම. අනිත් පැත්තෙන් මේක උනන්දු කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපි ඒ අනුව 2023 වසරේ 22 සාපේක්ෂව 108% මත්පැන් මිල වැඩි වෙලා තියෙනවා. බලපත්‍ර සඳහා ඉතා ඉහළ ආරම්භක ගාස්තුවක්. දැන් හුඟක් වෙලාවට කියනවනේ කතානායකතුමනි මේ බලපත්‍ර බිත්‍රේන්ට දෙනවා කියලා. හැබැයි මේ ලංකාවේ පළවෙනි වතාවට FL4 කියන එක රාබී 4 තමයි මිත්‍රේන්ට දෙනවා කියලා හැමදාම කියන්නේ. රාබී 4 සඳහා නාගරික ප්‍රදේශයක දෙනවා නම් අපි කෝටි 1.5ක ආරම්භක මේ ගාස්තුවක් රජය ගන්නවා. අර්ධ නාගරික ප්‍රදේශය නම් මේ මිලියන 12.5ක්. සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශයක නම් මිලියන 10ක ආරම්භක ගාස්තුවක් ගන්නවා. අපිට අවශ්‍ය මේවා ව්‍යාප්ත කරන්න නෙමෙයි මන්දෝසාය කළා රාජ්‍ය ආදායම ලබා ගන්න. ඒ වගේම වාර්ෂික ගාතු සියල්ලම දෙගුණකට වැඩි ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. විවිධ අභියෝග මැද්ද ස්ටිකරේ අපි කරගෙන යනවා ගරු කතානායකතුමනි රාජ්‍ය ආදායම වැඩි කිරීම සහ අනියම් ක්‍රියාමාර්ග අඩු කිරීමට. ඒ වගේම සුපිරි වෙළඳසැල් වල කාරණාවක් තිබුණා. මුලින් තිබුණේ වාර්ෂික පිරිවැටුම මිලියන 72ක් නම් ඔවුන්ට මත්පැන් බලපත්‍රයක් ලබා ගැනීමේ අයිතිය. මේකත් අයථා ක්‍රියාවක් වෙලා තිබෙනවා. සමහර සුපිරි වෙළඳසැල් දානවා මත්පැන් බලපත්‍රය සඳහාම. ඒ නිසා මේ වාර්ෂික පිරිවැටුම මිලියන 72 කියන එක අපි මේ වතාවේ ගැසට් එකෙන් මිලියන 1000ක් බවට පත් කරා. හැබැයි සුපිරි වෙළඳසැලකට තමයි අයිති වාර්ෂිකම ලැබෙන්නේ. ඒ වගේම මේ මත්පැන් බලපත්‍රයක් ලබා දීමේදී අපි ඉතා විවෘත විමසීමක්. කුමන බලපත්‍රයක් ලබා දුන්නත් ප්‍රාදේශීය ලේකම්වරයාට බලයක් පැවරෙනවා ග්‍රාම නිලධාරීවරයාට මේක යවලා ප්‍රදේශයේ තියෙන විරෝධතා පිළිබඳ විශේෂ වාර්තාවක් හඳවන්න. ඒ වාර්තාව හැබැයි නිකරුණේ දැන් අල්ලපු මත්පැන් හැදේ මිනිස්සුයා මේකට විරුද්ධ වීම නෙවෙයි. ඊට වඩා නීත්‍යානුකූල විරෝධතාවයක් තියෙනවා නම් කිසි විටකත් මත්පැන් හලක් අපි දෙන්නේ නැහැ කතානායකතුමනි.
කෙටියෙන් උත්තර දෙන්න.
හරි. ඒ අනුව දැන් අපිට මේ රටේ මේ රාබි මේ හතර කියන එක තීරණය කරන්න ගරු කතානායකතුමනි මේ ජරගහණය අනුව 2008-902 නිවේදනයෙන් රාබි හතර 1104ක් දෙන්න පුළුවන් ජනගහණය අනුව. දැන් 2024 දී ජනගහණය අනුව 1578ක් 474ක් ජනගහණය අනුව මත්පැන්හල් තිබිය යුතුයි කියලා කියනවා. ඉතින් කිසි විටත් රජය මේවා උනන්දු කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වෙන්නේ නැහැ කතානායක.
දෙවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි මේ තුන්වරක් දෙක කීයද කියන අහන වගේ මේ ප්‍රශ්නේ අහන්න බෑ. මෙතුවත් පැහැදිලි කිරීමක් කළා. දැන් ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා එකක් කියනවා මේ පිරිවැටුම අනුම සුපිරි අලවිසල් වලට දෙනවා කියලා. දැන් සුපිරි අලවිසල් වලට දෙන අලුත්ම ක්‍රමය මම කියන්නම්. ඔබතුමාලා මේ වෙනකොට රාබි 4 වර්ගයේ අයදුම් පත්‍ර 2008ක් නිකුත් කරලා තියෙනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ. රාබි 4 සුරාසල් අයදුම් පත් 2008ක් නිකුත් කරලා තියෙනවා. ඔබතුමා වැරදි නම් මාව නිවැරදි කරන්න. ඒ 2008 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නිකුත් කළා කියන මහා හාවක් කූවක් තියෙනවා. දැන් මන්ත්‍රීවරුන්ගේ හැමෝගෙම පැත්තට හැමෝම මත්ද්‍රව්‍ය සුරාසල් බලපත්‍ර ගත්තා හැටි තමයි සමාජයේ කියවෙන්නේ. මේ මත් සුරාසල් බලපත්‍රයක් රාබි 4 කෝටි 3කට වෙළඳ පොලේ අලෙවි වෙනවා. විපක්ෂ මන්ත්‍රීවරු 50ක් ඉන්නවා කියලා කියනවා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ මත් සුරා රාබි 4 වර්ගයේ බලපත්‍ර ලබා දීමට කටයුතු කරපු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ඔබතුමා ඉදිරිපත් කරන්න. නැත්තම් අනිත් මන්ත්‍රීවරුන්ටත් මේකේ චෝදනාවක් කෙල්ල වෙලා තියෙනවා. දෙක තමයි අතුරු ප්‍රශ්නේ. දෙවැනි එකේ දෙවැනි ප්‍රශ්නේ තමයි දැන් සුරා සුපිරි අලවිසල් වලටත් මන්ත්‍රීවරුන්ගේ බලපත්‍ර තමයි දෙන්නේ ගරු නියෝජ්‍ය මුදල් ඇමතිතුමනි. ඒක වළක්වන්න ඔබතුමා ගන්න පියවර මොකද්ද කියලා අහනවා. එහෙම නැතුනොත් ආණ්ඩුවට එන ආදායම එන්නේ නැහැ.
අතුරු ප්‍රශ්නේ කාණ්ඩ වලට කඩලා කමන්නේ. මම සූසානම්
අතුරු ප්‍රශ්නේ
අපේ හැම විශේෂ වැඩපිළිවෙලක් අපි හිතලවත් නැහැ තුමන්නේ කියන කාරණාව. අපි පහුගිය වර්ෂයේ තුලම දීලා තියෙන්නේ රාබි 4 කියන ඒවා 58යි. අපිට අලුතෙන් 474ක් රටේ අවශ්‍යතාවය අනුව දෙන්න පුළුවන්. මේ වර්ෂයේ මේ මාස 4 ඇතුළත 37ක් දීලා තියෙනවා. ඒ 16ක් සුපර් මාකට්. ඒකෙන් 90%ක් සතොස වෙළඳසැල් සඳහා දීලා තියෙන්නේ ගරු කතානායකතුමනි. ඒ නිසා මේ කිසිසේත්ම එවැනි දේශපාලනික වැඩසටහනක් මේක තුල
නැහැ.
බොහොම ස්තුතියි.
BYG රත්නසේකර මැතිතුමා.
මම අහනවා කතානායකතුමනි.
යෝජනාවක් කරන්න ඔබතුමාට පාර්ලිමේන්තුවට දැන් මේ සමාජ මතය සුරාව සම්බන්ධයෙන් මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමාජ මතය ගොඩනැගීමේදී මෙන්න මේ මත් පැන් කියන යෙදුම ගරු කතානායකතුමනි. පැන් කියලා කියන්නේ ඔබතුමා දන්නවා ජලයට ශුද්ධ වූ අර්ථය එකතු වුණාම තමයි පැන් කියලා කියන්නේ. අපි පිරිත් පැන්, ඔසු පැන්, එන මත් පැන් කියන යෙදුම මේ මද්ද්‍රව්‍ය ප්‍රචාරණය සඳහා අපි අනියමින් භාවිත කරන්නක් බවට පත් වෙලා තියෙනවා. අර මෙතම කිව්වාගේ ඒක පුද්ගල පරිභෝජනය ලෝකෙ ඉතාම ඉහළ තැනක් බවට පත් වෙලා
තියෙනවා.
ඒක කරුණාකරලා අඩු ගන්නේ පාර්ලිමේන්තුවේ ලේකන තුරදී පාර්ලිමේන්තුවේ භාවිතාවේදීවත් අපි මේක සුරා මත් වතුර හරි සුරාව හරි මත් ද්‍රව්‍ය කියලා කියන වචන පාවිච්චි කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා.
හරි, බොහොම සුදුයි. ඒක
මොකද මේක බොහොම සමාජ කතාබහට ලක් වෙනවානේ. මේ මෙතුමා කියන දෙයත් ඇත්ත. පැන් නොකිය වතුර කියනවා නම් හොඳයි. හැබැයි මෙතන විසඳුම තියෙන එක නෙවෙයි කතානායකතුමනි. මේ ඒ වගේ මේ අපි මේකේ මේ සභාවේ මේක ගැන ශබ්ද කිරීමත් නෙවෙයි. මේක නවත්තන්න නම් මේක ප්‍රතිපත්ති අබ්බැහිවීමක්. මේකට කරන්න තියෙන රහසින්වත් කවුරුත් මත්පැන් බොන එක මේ කියන අය නවත්තන්න ඕනේ. දෙවෙනි එක කිසිදු උත්සවයකට මේවා ගේන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ වගේම තෑගේ හැටියට මේවා ගන්නීමත් නොකර ඉන්න ඕනේ. මේවා පාවිච්චි කරන තැන්වල නොයා ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක මේ මම කියන දැන් බොහෝ අය කියනවා ගරු කතානායකතුමනි අපේ ප්‍රදේශය නම් අපි මත්පැන් හලක් විනීත්‍යානුකූල එකක් අලුතෙන් දාන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ අයට කියන්න හදා ගන්න ඕන ක්‍රමවේදයක් අපේ ප්‍රදේශයේ පඳුරක් ගන්න කසිප්පුත් නැහැ කියලා කියන්න ක්‍රමයක් හදා ගන්න ඕන. නීත්‍යානුකූල නොවන දේට විරුද්ධ වෙලා මේවත් නවත්තනවා නම් අපිට පුළුවන් මේකෙන් දැනට යන්න ගරු කතානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි. අධ්‍යාපනය මන්ත්‍රීතුමා උත්තර දෙන්න.
හරි ගරු කතානායකතුමනි ගරු රත්සේකර මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුරු අයන්න එක 2019 වර්ෂයේ සිට 2023 වර්ෂයේ දක්වා කාලපරාසය තුලදී රජයේ පාසල් 81ක් වසා ඇති අතර එම පාසල් සියල්ලම පළාත් සභා පාසල් වේ. දෙක අධ්‍යාපන අමාත්‍යාංශ වෙත වාර්තා වූ දැනට වසාදම ඇති පාසල් ඉඩම් පහක් දක්වා ඇති පරිදි වෙනත් ඵලදායකට සඳහා භාවිත කරනු ලැබේ. එක කලාපයේ වෙනත් පාසලක අධ්‍යයන අවශ්‍යතා සඳහා උදාහරණ වසාදම ඇති මාතර ජිනරාජ විදුහලේ ඉඩම මාතර ශාන්ත තෝමස් විදුහලේ ප්‍රයෝජන සඳහා ලබා දී ඇත. දෙක අධ්‍යාපන අමාත්‍යාංශ වෙනත් අධ්‍යාපන කාර්යයක් සඳහා ලබා දීම. වසාදම ඇති නාවල මුල්ල බෞද්ධ සිංහල මිශ්‍ර පාසල් ඉඩම පිරිවෙන් සම්පත් මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවා ඇත. තුන මුල් හිමිකරුවන් නිශ්චිත නොමැති ඉඩම් මහ ගොඩනැගිලි අවස්ථ තුනකට රජයේම වෙනත් ආයතන ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රයෝජනට ගැනීම. උදාහරණ කළුතර පුහුලවල මීවන පලාන සිංහල බෞද්ධ මිශ්‍ර විදුහලින් ගොඩනැගිලි ප්‍රාදේශීය ලේකම් විසින් සේවා පියසක් පවත්වාගෙන යාම සඳහා භාවිතා කිරීම. 64 අංක 28 දරන ඉඩම් පණ අත්පත් කර ගැනීමේ පනත ඇත්තේ පවරාගත් පාසල් රජයේ වෙනත් අමාත්‍යංශ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් පරිදි අධ්‍යාපන කාලය සඳහා මුල් අරමුණු සංශෝධනය කර එම ආයතන සඳහා ලබා දීම. උදාහරණ මහනුවර උනම්බුව රජයේ විද්‍යාලයේ අක්කර දෙකක් ගම්පොල විශේෂ කාර්ය බලකා කඳවුරක් පිරිනම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ලබා දීම. 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල පරිපූර්ණ විධාන පනත ඇත්තේ රජයේ පවරාගත් පාසල් 61 අංක 8 දරන උපකෘත පාඨශාලා අභ්‍යාස විද්‍යාල පරිපූර්ණ විධාන පනත ඇත්තේ රජයේ පවරාගත් එහෙත් තවදුරටත් අධ්‍යාපන කාර්යයක් සඳහා ප්‍රයෝජන ගත නොහැකි ඉඩම් මුල් හිමිකරුවන් වෙත අවසතු කිරීම. උදාහරණ යාපනයේ සොරන්පත්තු සීසී දෙමළ මිශ්‍ර පාසල. පිළිතුර විදේශ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් රාජ්‍යංශ මැදිහත් වීමෙන් හා පුද්ගලිකව පුද්ගලිකාංශ මැදිහත් වීමෙන් සිසුන් විදේශගත වන බව නිරීක්ෂණය කරන අතර පෞද්ගලිකව පුද්ගලික ආයතන මගින් විදේශගත වන සිසුන්ගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා නොවේ. රාජ්‍ය විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ වූ වැඩසටහනක් හෝ ව්‍යාප්ති මගින් අධ්‍යාපන කාර්යයන් සඳහා විදේශගත වූ සිසුන්ගේ තොරතුරු පමණක් අධ්‍යාපන අමාත්‍යාංශ සතු පවතී. ඒ අනුව 2023 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ යටි උපාධි හෝ පශ්චාත් උපාධි සඳහා සිසුන් 134 දෙනෙකු විදේශගත වී ඇත. දෙක ශ්‍රී ලංකාවේ සිසුන් අධ්‍යාපන සඳහා විදේශගත වීම ඉහතා එක පරිදි රාජ්‍ය හා පෞද්ගලික මැදිහත් වීම මත සිදුවන අතර පුද්ගලිකව අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් ඒ සඳහා වැය කරන ලද විදේශ විනිමය ප්‍රමාණය අධ්‍යාපන අමාත්‍යාංශ වාර්තා වී නැත. නමුත් කීවාන ශිෂ්‍යත වැඩසටහන ඇත්තේ විදේශගතන සිසුන් වෙනුවෙන් අංක 11.189 ඇලයිරක් 521.003 අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව එක් සිසුවෙකුට ඇමරිකන් ඩොලර් 15 බැගින් වූ මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව 2023 වර්ෂයට අදාළව අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින සිසුන් සඳහා ඇමරිකන් ඩොලර් 1155ක් විමාත්‍ය විසින් දරනු ලැබ ඇත. පිළිතුර සංවර්ධන නිලධාරීන් සහ සේවක නිලධාරීන් ශ්‍රී ලංකා ගුරුසුවේට අන්තර්ග්‍රහණය කිරීම අවස්ථා කීපයකදී ඉතිහාසයේ සිදු වී ඇත. එලෙස අන්තර්ග්‍රහණය කිරීම නිශ්චිත කණ්ඩායමක් තනග විභාගයක් නොමැතිව සමුක පරීක්ෂණ මගින් ගුරුසුවේට බඳවා ගැනීම ඍජුවම අන්තර්ග්‍රහණය සහ තනග විභාගය පවත්වා ප්‍රතිඵල මත තෝරාගත් සංවර්ධන ධාරින් ගුරුසුවේට බඳවා ගැනීම යන ආකාරයකින් සිදු වී ඇත. තනග විභාගය නොපවත්වා සමුක පරීක්ෂණ මගින් ගුරුසුවේට බඳවා ගැනීම අංක අමප 6 ඇලයිරක් 0.742 ඇලයිරක් 229.38 හා 2006/05 තුන දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ගුරුසේට එක්වීමට කැමැත්තෙන් සිටින අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ සේවයේ නියුතු සංවර්ධන සහකාරවරු මුල්‍ය සහකරුණ වැඩසටහන් සහකරුණු සේවයට බඳවාගෙන ඇත. දෙක අමප 13/1054/523.50 හා 2013/09/05 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව උපාධිධාරී භික්ෂුන් වහන්සේලා සහ සිල්මෑණිවරුන් 453 නමක් හා සිසුවාගමික පූජකතුමන්ලා සුළු පිරිසක් විවගත සමුක පරීක්ෂණය මගින් බඳවාගෙන ඇත. මුළු සංඛ්‍යාව 422ක්. ගුරුසේට ඍජුම අන්තර්ග්‍රහණය කිරීම අංක 19 විවිධ 0.66 2019/12/18 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව උපාධිධාරී යෝජනා ක්‍රමයට බඳවන්න ලද භික්ෂුන් වහන්සේලාට හා ගුරුසේට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අනුමැතිය ලැබීම 2255/21/32/22/23/42. තරග විභාග පවත්වා එම ප්‍රතිඵල තෝරාගත් සංවිධාරින් ගුරුසේන බඳවා ගැනීම, උපාධිධාරී රැකියාගත කිරීම හා වැඩසටහන යටතේ බඳවාගත් උපාධිධාරීන් සංවර්ධනධාරී සංවර්ධන සහකාර සැලසුම් මුල්‍ය සහකාර ශ්‍රී ලංකා ගුරුසේන බඳවා ගැනීම සඳහා 2017/8/23 දින ඇති මාතමණ්ඩල සංදේශ අනුව 592ක් 19/31 දින සිට ක්‍රියාත්මක පරිදි බඳවාගෙන ඇත. 2. අමප 20/1552 308.42 20/2/10/26 දින ඇති අමාත්‍යමණ්ඩල තීරණ අනුව ප්‍රථම අධියරදී පත්තිම් ලබා දෙන නොහැකිව පත්තිම් ලැබීම 52 දිනක වෙත 2020/10/26 දින සිට ක්‍රියාත්මක දින ගුරු සේවයේ ස්ථිර පත්තිම් ලබා දී ඇත. 2. 2018-19 තරග විභාගය අනුව 23/11/16 දින සිට ක්‍රියාත්මක පරිදි විදුහල්පති සේවයේ 3 ශ්‍රේණිය සඳහා 4,672ක් බඳවාගෙන ඇත. සමලකුණු ලැබුව 108 දෙනෙකුට නුදුරේදීම පත්තිම් ලැබෙනු ඇත. එම නිසා විදුහල්පති තනතුරුවල මේ වන විට බරපතල හිඟයක් නොමැති අතර වැඩ ආවරණය කරන විදුහල්පතිතුමෝ 1,800ක් සඳහා දැනට යම් වැඩපිළිවෙළක් රාජ්‍ය සභා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර සකස් කර ඇත. අදාළ නොවේ.
පළවෙනි ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්නෙට පිළිතුරු සැපීම සම්බන්ධයෙන්. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම අගන්න හදන්නේ, ගරු ඇමතිතුමනි, ඔබතුමා හොඳටම දන්නවා පිළිගන්නවා පාස්කු ප්‍රහාරය, ඒ වගේම ඉන්පස්සේ ආපු කොවිඩ්, ඊට පස්සේ මේ ආර්ථික අර්බුදයේ නිසා දෙවන්ත ලෙස අර්බුදයට ලක්ුණේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ. ඒකේ බලපෑම මම හිතන්නේ මේ ආර්ථික අර්බුදයට වඩා වැඩි. ඒක දැම්ම පෙනුන නැතුණාට ඉදිරියේදී මහා බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේ தත්ත්වය තුළ දැන් මේ වෙද්දී ලංකාවේ විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කෙරෙහි කිසිදු විශ්වාසයක් බොහෝ මහ ජනතාව තුළ නැති වෙගෙන යනවා. මම අර ප්‍රශ්නේ ඇහුවෙත් විදේශගත වෙච්ච ශිෂ්‍ය සංඛ්‍යාව කොච්චරද කියලා. මේ වෙනකොට පෝලිම් වල ඉමිග්‍රේෂන් එකට ගියත්, අනිත් පැත්තෙන් මේ අර ෆින්ගර් ප්‍රින්ට් ගන්න තැනකට ගියත්, වීසා වලට ගියත් අති විශාල වශයෙන් ළමයි විදේශගත වෙන්න බලනවා අධ්‍යාපන කටයුතු සඳහා. මේකට ප්‍රධානතම හේතුව අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ නැත්නම් නොමිලි ඉගෙන ගන්න විශ්වාසයක් නැහැ. විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්න අයත් යනවා දැන්. එනිසා දැන් මේකේ විශ්වාසයක් නැති වෙන්න හේතුව කාලයකට ශිෂ්‍ය වර්ගල නිසා අධ්‍යාපන බිඳ වැටෙනවා, තව කාලයකට අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වර්ජන නිසා බිඳ වැටෙනවා, තව කාලයකට අධ්‍යන කාර්ය මණ්ඩලයේ වර්ජන නිසා දැන් මේක බිඳ වැටෙනවා. ඒතර දැන් නිසියාකාරව උපාධිය සම්පූර්ණ කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් පහුගිය දෙවෙනිදා ඉඳලා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දැන් අඛණ්ඩ වැඩ වර්ජනයක ඉන්න බව ඔබතුමා දන්නවා. ඒක මේකෙන් වෙන්නේම මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තවදුරටත් කඩාබිඳ වැටීම. ඒතර මේක මම දන්නවා ආර්ථික අර්බුද ඇති, අපට මුදල් ප්‍රශ්න ඇති. දැන් යම් යම් දේවල් වලට වැය කරන මුදල් එක්ක බලනකොට දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ සමස්තයක් කියලා පද්ධතියක් ලෙස අරගෙන මේක විසඳුවේ නැත්නම් එක තැනකින් උස්සනකොට අනිත් තැනින් පාත් වෙනවා, එතනින් උස්සනකොට අනිත් තැනින් පාත් වෙනවා. මේක පුපුර හැම තැනින්ම යනවා. ඒ නිසා මම මේ ඔබතුමාගෙන් අහන්නේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ හැරියට, දැනට විශ්වවිද්‍යාලවල පවත්වගෙන යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායකින නිලධාරීන් ඇතුළුව ගැටලුව සඳහා මේ වෙනකොට ඇත්තරම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම මොනවද, ඒ සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද, මේ වැඩ වර්ජනය නැවැත්තලා විශේෂයෙන්ම ළමයින්ට විශ්වාසී යුතුව නැවත අඩු ගානේ අවුරුදු 2-3ක් හරි එක දිගට අධ්‍යාපනයේ ලබා ගන්න හැකි වෙන විදිහට යම් පද්ධතියක් හදන්න ඕන. ඒ වෙනුවෙන් රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇති.
අර කථානායකතුමනි, දැන්ට ක්‍රියාත්මක විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන හා විධායක ශ්‍රේණිවල වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රධාන හේතුව 2016 වර්ෂයේදී එවකට තිබුණු වැටුප් ගැලපා ගැනීම සඳහා අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් වැඩිවීමක් සිදු වුණා. එතෙන්දී අධ්‍යයන කාර්ය මණ්ඩලවල 107%කින් වැඩි වෙච්ච අතර විශේෂයෙන් මහාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට අනධ්‍යයන සහ විධායක ශ්‍රේණීන් වලට වැඩි වුණේ 92%කින්. එතකොට 15%ක වැටුප් පරතරයක් තිබෙන නිසා ඒ 100 වැටුප් 15 වැටුප් පරතරය ලබා දෙන්නේ කියලා 2016 සිට අවුරුදු 18ක් ගිය අය මේ ප්‍රශ්නෙත් එක්ක හිටියා. මේ මම ඇමති වුණාන් පස්සේ තමයි මේකන සාකච්ඡා කරලා ඔක්කොම කළා. දැන් අපි අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තියෙනවා. සාකච්ඡා වටගණනාවක් ඔය තියෙන වෘත්ති සමිතිය එක මම කළා, ගිය සතියෙත් කළා. ඒතර ඊයා අනුකම්පිටුර ගත්ත ඒ කැබිනට් පත්‍රිකාව ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගැනීම සඳහා කැබිනට් එකට යොමු කරලා තිනු සෞදට. ඒක ඒ අය කියන්නේ ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න වැටුප් වෙන් කරන එක ලබන වර්ෂයට දාන්න.
දුන්නට ප්‍රශ්නයක් නැහැ කියලා. දෙවැනි ප්‍රධාන කරුණ තමයි අධ්‍යයන කාර්ය මණ්ඩලවල විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ඇකඩමික් ඇලවන්ස් එක. ඇකඩමික් ඇලවන්ස් එක 25%කින් වැඩි කළා දැන් මාස 3කට උතර කලින්. ඒතර ඒ වැඩි කිරීමට සමානුපාතිකව මාසික හිලව් දීමනාවක් ඒගොල්ලෝ ඉල්ලනවා. MC එක. ඒතර ඒක ඒගොල්ලෝ යම් ප්‍රතිශතයක් කියලා තිනවා. ඒකෙත් කැබිනට් පත්‍රිකාව ඊයේ සාකච්ඡාවට ගත්තා. භාණ්ඩාගාර නිරීක්ෂණ එවලා තිබුණා. ඒ අනුව ලබන සමුදා අමාත්‍ය මණ්ඩලයට ඒක යොමු කළා තිනවා තීන්දුවක් ගැනීම සඳහා. ඉතින් මේ මේ කරුණු ඒ වෘත්ති සමිති දන්නවා. මම තමයි මා හිතන්නේ පහුගිය කාලේ දැන් තමුන්නාන්සලගේ පැත්තේ ඉන්නෝනේ GLP සමතුමා හැම එතුම තමයි අවුරුදු දෙකමාරක් තිස්සේ මේකේ උසස් අධ්‍යාපන ඇමති. එතුමාව හම්බෙන්නලා හම්බුනේත් නෑ අවුරුදු දෙකමාරක් තිස්සේ. දැන් මම තමයි හම්බෙලා අහන්නකෝ ඒ වෘත්ති සමිතින් නියෝජිතෙන්ගේ මට දොස් කියන්නේ නෑ. මොකද මට අවශ්‍ය ඒ ප්‍රශ්න විසඳලා මේක ගේන්න. ඉතින් දැන් සමුදට ගන්න තීන්දුවත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ.
දෙවෙනි ප්‍රශ්නේ
එතන විවාදයක් නැහැ. ඔබතුමා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා අපි හොඳටම දන්නවා. මම ප්‍රශ්න ඇහුවාට මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අමාත්‍යතුමනි, දැන් මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීගෙන යනවා සාර්ථකව. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුවක් කරන් තියෙනවා. තීන්දුව හොඳයි. ඒක විවේචනය කරන්න මේ හදන්නේ. ඒ තමයි සාමාන්‍ය පෙළ විභාගයේ උරුණු ගමන් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පාසල්වල මේක අර හරි ට්‍රැක් එකට දාගන්නත් ඒ තීරණය වැදගත් කියලා මම පිළිගන්නවා. හැබැයි දැන් විදුහල්පතිවරු හා පාසල්වල අය කියන සමහර පාසල්වල දැනට යන පන්ති 24 25 උසස් පෙළ පන්ති දෙක පවත්වාගෙන යනකොට මේකට ඉඩක් නැහැ. ශාලා ඉඩ කඩ නැහැ. ඒ වගේම ගුරුවරු නැහැ. ඒ වගේම උසස් පෙළ පන්ති නැති පාසල්වල ළමයි ගන්නේ කොහොමද? ඒ ළමයින්ට දැන් උසස් පෙළ පන්තියකට හෝ විෂය ධාරාවක් හෝ විෂයන් තෝරගන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන, ඒ ප්‍රතිඵල නැතුව ළමයි මේ විෂය ධාරාව තෝරන්න වෙනවා. දැන් ඒක කමක් නැහැ. හැබැයි ඉන්පස්සේ සමහරට අවශ්‍ය සුදුසුකම නැති වුණොත් ඒ ළමයින්ට මොකද්ද වෙන්නේ? අඩු ගානේ දැන් අර ගණිතය සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඊළඟ අවුරුද්දේ හරි සම්පූර්ණ කරගන්න ඉඩක් දෙන වගේ අවස්ථා තියෙනවා කලින්. ඒ වගේ දැන් මෙතන ළමයෙක් යම් විෂය ධාරාවක් තෝරගත්තොත් හදිසියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැතුව ඒ ළමයාගේ ප්‍රතිඵල ආවන් පස්සේ ඒ විෂය ධාරාවට අවශ්‍ය සුදුසුකම සපුරාලා නැත්නම් ඒ ළමයා දැන් මාස කීපයක් අධ්‍යාපනයේ ලබලා ප්‍රතිඵල එද්දි ඒතර ඒ ළමයාට අවස්ථාවක් දෙනවද ඉස්සරහා දී හරි අර අවශ්‍යතාවය සපුරගන්න? එහෙම නැත්නම් ඒ ළමයාට කෝස් එක මාරු කරන්න වෙයිද? මාරු කරන්න වුණොත් අර පහුගිය ටිකට මොකද වෙන්නේ? එහෙම ගැටලු කීපයක් තියෙනවා. ඒතර විශේෂයෙන් උසස් පෙළ පන්ති නැති පාසල්වල දරුවෝ මොන වෙනදනම් ප්‍රතිඵල මතේ ඔය මත බඳව ගන්නවා. හැබැයි දැන් ඒකට මොකද්ද යොදලා තියෙන වැඩපිළිවෙල? පැහැදිලිවම මේක පටන් ගන්නවද? පටන් ගන්නවා නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති පාසල්වල ඒ කවදා ඉඳන්ද පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ කියලා මම ඔබතුමාගෙන් දෙවෙනි අතුරු ප්‍රශ්නය හැටියට අහන්න කැමතියි.
ගරු කථානායකතුමනි, COVID-19 නිසා 50%යි දරුවන්ට පාසල් යන්න හම්බුනේ. බරපතල ප්‍රමාදයක් ආවා. ඊළඟට පේපර් මාකින් වල ප්‍රශ්න ආවා ගුරු වෘත්ති සමිති ක්‍රියාමාර්ග නිසා. ඊළඟට රටේ ආර්ථික ප්‍රශ්න නිසා බස් නැහැ, වාහන නැහැ, උත්තරපත්‍ර පරීක්ෂා කරන්න යන ගුරුවරුන්ට ඉන්ධන නැහැ. මේ ප්‍රශ්න නිසා තවත් පස්සට ගියා. දැන් මේ ඔක්කොගෙම විඳිතයන් වෙලා තින්නේ මේ රටේ දරුවෝ. ඒ ඔක්කොටම වඩා අපේ රටේ අධිකරණයට ගියපු පිරිස් ගුරුවරු 20,000 බඳවා ගන්න එක තහනම් නියෝගය දීලා මාස 15යි. අපි පාර්ලිමේන්තුවක් හැටියට ලැජ්ජ වෙනවා. මම නම් නීතිඥයෙක් හැටියට ලැජ්ජ වෙනවා. තහනම් නියෝගයක් විභාගයක් පවත්වන එක නවත්තලා මම හිතන්නේ ලෝකේ එකම රට තමයි ලංකාවේ මාස 15ක් තිස්සේ තහනම් නියෝගය තියෙන. ගරු කථානායකතුමනි, අධිකරණ බලය තින්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙන් තමයි ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. මට කිරියල්ල මැතිතුමා යෝජනා කළා කිපිසරයක් මේකට ගන්න ඕන ප්‍රතිකාරපේ. ඉතින් අපි ඒක ඉවසගෙන ඉන්නවා. කොච්චරක් ඉවසගෙන ඉන්නද? ඉතින් මේක ඇහෙන්නේ නැහැනේ කාටවත්. දැන් මෙතන කියනවා පත්‍රයේ තියෙනවා, පත්‍ර බලන්නේ නැද්ද මන් දන්නේ නැහැ මේගොල්ලෝ. හරි, එක පැත්තකින්. දැන් පළාත් 9ට විශ්‍රාම ගිය ගුරුවරුන්ට සහ සේවය හැර ගියාට බඳවා ගන්න විභාග තිබ්බා. ඒක තහනම් නියෝගය දාලා තිබුණා කෝට් ඔෆ් ඇපීල් එකේ මාස 6ක්. කෝට් ඔෆ් ඇපීල් එකෙන් තහනම් නියෝගය ඉවත් කළා. ඉවත් කළාම පත්තින් ප්‍රමාණයක් දීගෙන ආවා. දැන් හෙට ආයේ උසාවිය යනවා රිවිෂන් ඇප්ලිකේෂන් එකකට සුප්‍රීම කෝට් එකේ. මම දැන් ප්‍රොක්සි අක්සම් කරලා දුන්නා. දැන් මේ කාටද මේ දැන් මේක තේරෙන්නේ නැද්ද උසාවියටවත්? මේ 141ක් ළමයින්ගේ මානව හිමිකම් ගැන නෙමෙයිද බලන්න ඕනේ අර 33 දෙනෙක්ගේ පෙටිෂන් එක වෙනුවට? අපි ගුරු සේවා ව්‍යවස්ථානුව විභාගයක් තියන්නේ. විභාගයක් කියන්නේ උපාධියට අදාළ විෂය නෙමෙයි, සාමාන්‍ය බුද්ධි පරීක්ෂණේ. සාමාන්‍ය බුද්ධි පරීක්ෂණයක් ඇයි ගුරුවරුන්ට දෙන්නේ? ගුරුවරු බඳවගත දවස්වල හැම ප්‍රොමෝෂන් එකකටම බුද්ධි පරීක්ෂණයක් තියෙනවා. ඉතින් ඒක ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ පොඩ පොඩ අහගන්න මම මේක කියන්න ඕනේ රටටම. මේක අපිට වෙනස් කරන්න බෑ. දැන් පොඩ පොඩ කොහෙද මන්ත්‍රීතුමා, මමත් ඉතින් ඔය උසාවිගේ මිනිස්සෙක්නේ. හරි, මං කිව්ව එකනේ මට ලැජ්ජයි කියලා හිතා නීතිඥයෙක් හැටියට මේ මාස 15ක් තහනම් නියෝගයක් දාගෙන ඉන්න එක. හරිනම් සති දෙකෙන් ඉවර කරන්න ඕන එකක් මේක. මට හිටපු අග්‍රවිනිශ්චකාරතුමෙක් කිව්ව මම ඉන්න කාලේ සති දෙකයි කව තහනම් නියෝගයක් දීලා දෙන තීන්දුව ඊළඟ සති දෙකේ දෙනවා. මේක එහෙම විනිශ්චයසර එක විනිශ්චකාරයෙනි රිටයර් වෙනකම් බලන් ඉන්නවනේ ඕඩර් එක දෙන්න. එතකොට මොකද උනේ? දැන් ලිමිටඩ් සබ්මිෂන් දෙන්න වෙලා. ආයි මුලින් ඉඳලා යන්න වෙලා. මේ හිතන් ඉන්නවා ඉඩන් අඩු කියලා මේ પરම්පරා ගන්නවක් අදින්නේ. ලැජ්ජ වෙන්න ඕනේ අපි. ඔබතුමත් ඉන්නවනේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ සභාපතිතුමා හැටියට. හරි, ඒක අපි වැත්තකින් තියමුකෝ. ඔව්. දෙන්නේ නැහැ. මේක විහිළුවක්.
ඔව් මයික් එක.
ඔය තහනම් නියෝග කීදේව මේ අවුරුදු ගානක් තියාගෙන යන්නේ සුභානියයි දෙකයි.
ඔව්.
මේක මේ දැන් මෙතුභාගේ මේ සිද්ධිය මාස කීය 14ක්.
මාස 15යි.
මාස 15යි. එතකොට මේ ඔක්කොම පත්වීම් ප්‍රමාද වෙනවා.
විභාග තියෙන එක තහනම් කළා මාස 15ක්. මේ විදිහට සාමාන්‍ය පෙළ උසස් පෙළ තහනම් කළොත් එම් කවුරුද සල් ගිහිල්ලා.
ගරු කතා දාගෙන තිබුණි. දැන් අපි අධිකරණයට ගරු කරනවා. අපි හැමදාම කියනවා. නමුත් අධිකරණය මේ ජනතාවගේ අධිකරණය බලේ පාර්ලිමේන්තුව තමයි උසාවියට දෙන්නේ. එතකොට අපි නඩු තීන්දුව නැගිලි ගහන්නේ.
අපි කියන්නේ ප්‍රමාදය ගැන ප්‍රශ්න තියෙනවා.
නව ප්‍රමාද වෙන එක ගැන දැන් සමහර නඩු තීන්දුව මාස ගණන් අස්සම් කරන්නේ. එතකොට විශ්වාස යනවා.
ඔඩර් එක ලියන්නේ.
එතකොට විශ්වාස ගියා අලුත් වැඩ උහාරයක් කරනවා. ඒ නඩුකාරයා ඒ පොත කියවන්න තව මාස ගණනක් කරනවා. සාක්කි පිටු කරන් සාක්කි. ඔබතුමාට මතකද මම පක්ෂ ඩයග්‍රැසි වේදිත් කිව්වනේ අග්‍ර විශ්වකාරතුමා බැදියත් වෙලා මේ නඩු තීන්දුව ප්‍රබාද කරන විශේෂම ශ්‍රේෂ්ඨාධිකරණයේ අපලදිකරණයේ විශ්වකාරරු ගැන ක්‍රියා කරන්න ඕන.
අපි වැඩි කළා දුන්නනේ විශ්වකාරරුගේ සංඛ්‍යාව.
ඒතුමාගේ වගකීම අපේ වගකීම නෙවෙයි.
සෙක් වෙන සංශෝධනේ වැඩි කළා සංඛ්‍යාවත්.
සර්
මම මේකට උත්තරේ දෙලා ඉන්න
අපිට වෙනම සර් කැඩ්මිටි එකද ලංචව සර්.
ඔකේ
ඔකේ
ඔකේ ඔව් ඉන්නේ ආ මේ අපි වෙනම ගමු මෙතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ දැන් එතකොට
ඇසි ඉවර කරන්නේ
ඔබතුමා අහපු මේ ප්‍රශ්නේ මට මේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැබැයි මේ ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් ඒ ලෙවල් පටන් ගන්න එක පොඩකින් කියන්නේ දැන් ඔබතුමා මට කියන්න මූලික වශයෙන් ඔබතුමා එකඟද ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් ඒ ලෙවල් පටන් ගන්නවට හරි දැන් මේ අවුරුද්දට පෙර ගිය අවුරුද්දකමක පටන් ගත්තේ නැහනේ මාස 4කින් ප්‍රතිඵල ආවන් පස්සේ පටන් ගත්තේ. එතකන් දරුවෝ උපකාරපන්ති ගියේ නැද්ද? ගියානේ. ඇයි පාසලට යන්න නැහැ? කොයි හරි පන්තියක යනවා. ඒ කොටසක් යනවා. ඒ ගිය කොටසට ප්‍රතිඵල එනකොට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල නොතිබුණා නම් මොකද වෙන්නේ? ආ, ඒකම තමයි දැන් වෙන්නේ. හරි. ගරු කතානායකතුමනි මේකට විශාල ප්‍රතිචාරයක් තියෙනවා දෙමාපියන්ගේ. අපි ගුරු සංගනුත් දැනුවත් කරලා තිනු. ඔබතුමා කියපු එන ප්‍රශ්න මම දන්නවා. ඒක 11 පාසල් තියෙනවා උසස් පෙළ නැති. ඔය ඒකට තිනවා දැනටත් දරුවෝ ඊළඟට යන ක්ලස්ටර් එකේ පාසල් තියෙනවා. ඒකට අපි අනුයුක්ත කරන්න අවසර දෙනවා. අස්වැලා යන්න නෙමෙයි අනුයුක්ත වෙනවා. එතකොට දෙවෙනි ක්‍රමයේ 100 පාසල් තියෙනවා ජීව විද්‍යාව ගණිතය කරනවනේ 100 පාසල් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනද යන පාසල් තියෙනවා. ඒකට යන්න පුළුවන්. ඒත් අනුයුක්තයක්. හරි. සමහරට තාක්ෂණ විෂය ධාරාව නැති වෙන plan ප්‍රතිඵල ආවෙන් පස්සේ සාමාන්‍යයෙන් 105ක 10ක එක්ක ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් වෙනදත් එහෙම වුණා. ඒතොර ඒ වෙනස්කම කරගන්න පුළුවන්. ඒකට යටත්තු මේක දෙනවා. හැබැයි අපි කවදා හරි දවසක මේක නොකළොත් මම නෙවෙයි ඉස්සරහට එන කෙනෙක් හරි මේක නොකළොත් මේ ඇරියස් එකල්ල නෙවෙයි ඔබතුමා කලින් අහපු ප්‍රශ්නේ. ඇයි රාජ්‍ය විශ්වවිද්‍යාලයට එන්නේ නැතුව ළමයි යන්නේ පිටරට? ඒ පුළුවන් අය යනවා. මේ රටේ සාමාන්‍ය ළමයින්ට යන්න බෑ. ඉතින් ඒක නිසා නිදහස් අධ්‍යාපනයේ අර්ථවත් කරනවා මේ ප්‍රමාදය අපි වළක්වන්න ඕනේ. දැන් විපක්ෂ නායකතුමා අහන ඊළඟ ප්‍රශ්නේදී මම උත්තර දෙනවා 13 වසරක අධ්‍යාපනයත් අපි හදන්නේ අවුරුද්දක් මෙහාට ගේන්න. පෙරපාසල් වල මං ඊළඟ උත්තරේ දී දෙනවා ඒක 27 දෙකේ පෙරපාසල් අනිවාර්ය කරනවා අපි අවුරුදු 4 සම්පූර්ණ කරන 2025 ඉඳලා යන්නවත්කම් නැති ළමයින්ට වැසි යන පාසල් වල පන්ති කාමරයක් හදලා බෞද්ධලික
බොමිසරියමතුමා
උරුමද ඒක නිසා ඔබතුමා කිව්ව ප්‍රශ්නයට පිළිතුර තමයි හරි අපි ඒ ප්‍රායෝගික ප්‍රශ්න එනවා ඒ ප්‍රායෝගික ප්‍රශ්න වලට විසඳුම් දීගෙන තමයි යන්නේ මම හෙට උදේ
හරි හරි බොමි ස්තුති
මොකද පටන් ගන්නවා මේ සති දෙකක් ඇතුළත
මොකද නියෝජ්‍යමතුමා
අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවසරය ඇතුව පුංචි පැහැදිලි කර ගැනීමක් සර් විදුහල්පතිවරු බඳවා ගැනීමට ලොකු පරිශ්‍රමයක් දැරුවා ආණ්ඩුවත් ඇමතුමත් සහ ඒ සියලු පාර්ශවයන් විදුහල්පතිවරු බඳවගත්තේ සර් පුරප්පාඩු වලට පුරප්පාඩු වලට බඳවගත්තු විදුහල්පතිවරු දැන් මේ වෙද්දි විශේෂයෙන් වයඹ මං කියන්නේ වයඹ පොත්තලන් දිස්ත්‍රික්කයේ පාසල් වල විදුහල්පති ඒ කියන්නේ පොඩි පාසල් වල විදුහල්පතිකම් අතෑරලා ලොකු පාසල් වලට ගොනු වෙලා ඉන්නවා අපේ පළාත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමත් එක්කත් මේ දිගින් දිගට කතා කරත් විසඳුන්නේ නැහැ එතුමා කරේ යාළුවෝ ටික අදාල් තැන් වලට දාලා එතුමා පවුල පිටින්ම පිටරට ගියා දැන් උදාහරණයක් මම කියන්නම් පුලියංකාර කන්නංගර විද්‍යාලයේ විදුහල්පතිතුමා මාරු වෙලා යනවා විදුහල්පතිවරු 7 දෙනෙක් ඉන්න පාසලකට අර පාසලේ තාම විදුහල්පතිවරයෙක් නැහැ සර් මේක ඇත්තටම පළාතට කලාපෙට ජාතික මට්ටමින් හිතලා බලලා විසඳන්නේ
නැත්නම් එතුමාට පෞද්ගලිකව කතා කරලා විසඳගන්න තියෙන ප්‍රශ්නයක්
Mm-hmm.